ඊළඟට එස්වී රාධකෘෂ්ණන් ගරු මන්තුමා ඔබතුමාට විනාඩි 14ක් කාලයක් ලැබෙනවා.
අවකී තලංගේ තලමේ තාංගකෙන්තර උරුපිනාර අවර්ගලේ இன்றைய இந்த குழு கூட்டத்திலே விசேஷமாக அரசாங்க ஊழியர்கள் இன்று அதிகமாக வேலை செய்கின்ற ஒரு நாடாக இந்த நாடு இருக்கின்றது. அதே நேரத்தில் அரசாங்க ஊழியர்களுக்காக ஒதுக்கப்படுகின்ற நிதி அதிகமான நிதி என்பதை நாங்கள் தெரியக்கூடியதாக இருக்கின்றது. ஆனால் பொதுவாக அரசாங்க ஊழியர்கள் என்பது ஒரு வரையறுக்கப்பட்ட வட்டத்துக்குள்ளே தங்களுடைய சிவியத்தை நடத்துகின்ற ஒரு குழுவாகத்தான் இருக்கின்றது. ஆகவே அவர்களுடைய சம்பளம் அதிகரிக்கப்படாததன் காரணமாக இன்று அந்த அவர்களுடைய நிலைமை மிக மோசமாக இருக்கின்றது. இன்று நாட்டினுடைய பணவீக்கம் கிட்டத்தட்ட 70% இருக்கின்றது. கடந்த நவம்பர் அக்டோபர் மாதத்திலே பணவீக்கம் 7.4% இருந்தது. இன்று 70.6% இருக்கின்றது. ஆகவே இதன் அடிப்படையிலே அவர்களுடைய வாழ்க்கை செலவு இன்று 100 ரூபா சம்பளம் எடுத்த ஒருவருடைய சம்பளம் இன்று 30 ரூபாவாகத்தான் இருக்கின்றது. அவருடைய மதிப்பு 30 ரூபாக இருக்கின்றது. ஆகவே அவர்களுடைய வாங்கக்கூடிய பொருள் அந்த 30 ரூபாய்க்குள்ளே உள்ளடக்க வேண்டிய ஒரு சூழ்நிலை இருக்கின்றது. ஆகவே இந்த அரசாங்க ஊழியர்கள் என்ற அடிப்படையிலே அவர்களுடைய சம்பளத்தை அதிகரிக்கப்பட வேண்டும் அல்லது அவர்களுக்கான ஒரு வழிமுறையை இந்த அரசாங்கம் கண்டுபிடிக்க வேண்டும் என்பது மிக முக்கியமானது. இதில் விசேஷமாக வங்கியிலே இருப்பு வைத்திருக்கின்றவர்கள் அதே போல வட்டி வீதம் இன்று அதிகரிக்கப்பட்டிருந்தாலும் அந்த பணத்தினுடைய மதிப்பு மிக குறைவாகத்தான் இருக்கின்றது. அதே போல ஆசிரியர்கள் இன்று கிட்டத்தட்ட 249,494 ஆசிரியர்கள் இந்த நாட்டிலே வேலை செய்கின்றார்கள். இந்த ஆசிரியர்களுடைய நிலைமையும் இன்று மிக மோசமாக இருக்கின்றது. இப்பொழுது புதிதாக ஆசிரியர்களுடைய வருகை அதே போல அவர்களுடைய உடை அவர்கள் வாங்க வேண்டிய பொருட்கள் போன்றவற்றை எடுத்துக்கொண்டால் மிக கஷ்டமான சூழ்நிலையில் அவர்கள் சிவிக்க வேண்டிய ஒரு நிலையே இருக்கின்றது. இன்று பாடசாலை மாணவர்களை எடுத்துக்கொண்டாலும் கூட அவர்களுடைய ஒரு சப்பாத்து வாங்குறதுனா 4,000 ரூபாய், ஒரு பேக் வாங்குறதுனா 6,000 ரூபாய், அதே போல புஸ்தகங்கள் ஏனைய பொருட்கள் வாங்குறதுனால அதிகமான விலை கொடுத்து வாங்க வேண்டிய ஒரு சூழ்நிலை இருக்கின்றது. ஆகவே இன்று இந்த பணவீக்கத்திற்கு காரணம் கடந்த காலத்திலே இந்த நாட்டினுடைய நிர்வாகம் ஒழுங்காக இல்லை என்பதுதான் உண்மையான காரியமாக இருக்கின்றது. அதே போல இந்த உள்ளூராட்சி சபைகள் சம்பந்தமாக இங்கு பேசப்படுகின்ற இந்த நேரத்திலே நூரடி மாவட்டத்திலே சனத்தொகை அதிகரிப்புக்கு ஏற்ப 29/10/2019 2147/48 இலக்கு விசேட வர்த்தமானியின் அமைப்பிலே நல்லாட்சி அரசாங்கத்திலே தமிழ் முற்போக்கு கூட்டணியுடைய வேண்டுகோளுக்கிணங்க நூரெலிய மாவட்டத்தில் 5 பிரதேச சபைகள் அதிகரிக்கப்பட வேண்டும் என்பதையும் காலி மாவட்டத்திலே 3 பிரதேச சபைகள் அதிகரிக்கப்பட வேண்டும் சேலங்கள் அதிகரிக்கப்பட வேண்டும் என்பதையும் பஜிர அபயவர்தன அமைச்சராக இருந்த காலகட்டத்திலே சொல்லப்பட்ட விஷயங்கள். ஆனால் காலியிலே ஹிக்கடுவ ரத்கம மாதம் பேகம போன்ற பகுதிகளிலே அதிகரிக்கப்பட்டிருக்கின்றன. ஆனால் நூரெலிய மாவட்டத்திலே உபகாரியாலயங்கள் தான் கொடுக்கப்பட்டிருக்கின்றன. இது என்ன 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 நியாயத்திலே இதை நீங்கள் செய்தீர்கள்? விசேஷமாக நான் ஒரு உதாரணத்தை சொல்லுகின்றேன். 2,50,000 மக்கள் வாழ்கின்ற இந்த பகுதியிலே ஒரு உபகாரியாலயம் என்பது மீண்டும் 1,00,000 மக்களை உள்ளடக்கிய ஒரு சபையாக ஒரு செயலாகமாக தான் இருக்கப் போகின்றது. ஆனால் ஏனைய பகுதிகளிலே 29,958 பிரதேச செயலகத்திற்கு பிக்கொடுவையிலே ஒரு தனி பிரதேச செயலகம் அமைக்கப்பட்டிருக்கின்றது. ராகலை பகுதியை அமைத்து எடுத்துக்கொண்டால் ராகலையிலே ஒரு உபகாரியாலயம் அமைக்கப்படுகின்றது. அது மக்களுடைய வேண்டுகோள். வளப்பனை பகுதியிலே ராகலையிலே ஒரு உபகாரியாலயம் அமைக்கப்பட வேண்டும் என்று. ஆனால் ராகலையிலே உபகாரியாலயம் அமைக்கப்படாமல் அது மீண்டும் கொண்டு செல்லப்படுகின்றது இன்னொரு உடப்புசல்லாவா சென்ட் மார்கரேட் போன்ற பகுதிகளில் உள்ளடக்கிய ஒரு பிரதேச செயலமாக 5 கிலோமீட்டர் வளப்பனையிலே இருக்கின்ற இன்னொரு பகுதிக்கு இது எடுத்து செல்லப்படுகின்றது. ஆகவே இந்த நியாயமற்ற நிறையிலே இந்த வேலைகளை செய்திருக்கின்றார்கள் என்பதுதான் உண்மையாக இருக்கின்றது. ஆகவே இதை நிவர்த்தி செய்ய வேண்டும் என்று கௌரவ பிரதம மந்திரி அவர்களை நாங்கள் கேட்டுக்கொள்கின்றேன். அதே போல இன்று நாட்டிலே பணவீக்கம் அதிகம். வெளிநாட்டு கடன்கள் கட்ட முடியாத ஒரு சூழ்நிலை இலங்கைக்கு ஏற்பட்டிருக்கின்றது. ஆனால் வெளிநாட்டு கடன்கள் கட்ட முடியாத இந்த சூழ்நிலையிலே இன்று இலங்கை அரசாங்கம் உள்நாட்டிலும் பல கடன்களை வாங்கி பல வங்கிகளுக்கு பல நிறுவனங்களுக்கு கொடுக்க வேண்டிய சூழ்நிலையிலே இருக்கின்றது. ஆகவே இந்த உள்நாட்டிலே வாங்கிய கடன்களை கட்ட முடியாவிட்டால் இந்த உள்நாட்டிலே அதை முதலீடு செய்தவர்களுக்கு அந்த பணத்தை வங்கியிலே வைத்தவர்களுக்கு என்ன நிலை ஏற்படும்? ஆகவே இதை ஏன் அரசாங்கம் இப்படி செய்கின்றது என்பதை நாங்கள் சிந்தித்து பார்க்க வேண்டும். இதை ஈடு செய்ய முடியாவிட்டால் பணம் அச்சடிக்க வேண்டிய சூழ்நிலை தான் ஏற்படும். பணம் அச்சடித்தால் என்ன நடக்கும்? இந்த நாட்டிலே மீண்டும் பணவீக்கம் அதிகரிக்கும், பொருட்களின் விலை அதிகரிக்கும். ஆகவே இதை செய்வதற்காகத்தான் இந்த புதிய ஜனாதிபதி வந்திருக்கின்றாரா என்ற சந்தேகம் எங்களுக்கு இருக்கின்றது. ஆகவே ஒரு நாட்டினுடைய பணவீக்கத்தை கட்டுப்பாட்டுக்களே கொண்டு வர முடியாமல் அவர் இன்று தடுமாறி போயிருக்கின்றார் என்பது நிச்சயமாக எல்லோருக்கும் நாங்கள் தெரிவிக்கின்ற ஒரு விஷயமாக இருக்கின்றது. அதே போல நான் ஒரு விஷயத்தை இங்கே சொல்ல வேண்டும். மகாபாரதத்திலே சொல்லப்படுகின்ற ஒரு விஷயம், கர்ணன் மிக நல்லவர், ஒரு திறமையான வீரர், திறமையான செய்யக்கூடியவர். ஆனால் கர்ணனை ஏன் கிருஷ்ண பகவாத்மா அளித்தார் என்றால் அவர் ஒரு துரியோதனின் கூட்டத்திலே சேர்ந்ததினால், சேராத இடம் சேர்ந்து செய்வதனால் அவர் அளிக்க வேண்டிய ஒரு சூழ்நிலை ஏற்பட்டது. ஆகவே அந்த சூழ்நிலை எங்களுடைய ரணில் விக்ரமசிங்க அவர்களுக்கும் வரக்கூடாது. ஏனென்றால் ரணில் விக்ரமசிங்க ஒரு நல்லவர், திறமையானவர், கெட்டிக்காரர். ஆனால் அவர் சேர்ந்திருக்க கூட்டம் துரியோதனன் கூட்டமாக இருக்கின்றது. ஆகவே அந்த துரியோதனன் கூட்டத்திலே இருக்கின்ற ரணில் விக்ரமசிங்க அவர்கள் தெரிந்து கொள்ள வேண்டும் தான் சேர்ந்த இடம் பிழையான இடம் என்பதை அவர் தெரிந்து கொள்ள வேண்டும். ஆகவே அதற்கேற்ப அவர் நடந்து கொள்ள வேண்டும் என்பதுதான் உண்மை. தர்மத்தின் வாழ்வு தன்னை சூதுக்கவும், இறுதியில் தர்மமே வெல்லும். ஏன் கிருஷ்ண பரமாத்மா கர்ணனை அளித்தார் என்றால் தர்மம் வெல்ல வேண்டும் என்பதற்காக. ஆகவே அந்த தர்மத்தை வெல்லுவதற்கு இந்த நாட்டு மக்கள் ஒன்று சேர்ந்து இன்று போராடுகின்ற இந்த நேரத்திலே இந்த போராட்டத்தை ஒழிப்பதற்கான அவர் செய்கின்ற இந்த நடவடிக்கை பிழையானது என்பதை நாங்கள் இந்த நேரத்திலே சுட்டிக்காட்ட விரும்புகின்றேன். அது மட்டுமல்லாமல் இன்னும் இரண்டு விஷயங்களை நான் இங்கு பேச வேண்டிய காரணம் இருக்கின்றது. கரு கிரீடாமத்துமணி உமத்து மாட்டி காரணாக தினகட்டமத்தின கேண்டோன்னு முக்கத அவரது எக்கசிய பணாகட்ட இசரப்பு இசர நூறலிய ரேஸ் கோஸ் கேன நூறலிய ரேஸ் கோஸ் கேன பத்து மாட்ட கேண்டோன்னு அவரது விசிப்பாகட்ட இசரெல்லாம் ஏ ரேஸ் கோஸ் கிரீடா அமத்தியான்சட்ட பாரகாத்தா ஏ கிரீடா அமத்தியான்சட்ட பாரகாத்தே திவுனு கரண்டோட கீழா திவுனு கரெல்லாம் சங்கீர்ண கதெல்லாம் சம்பூர்ண அங்க சம்பூர்ண கிரீடாங்கனையாக்கு அதாண்ட உடனே கீழா நமத் அதை வினக்கா கிசிமி வடப்பிலி வளக்கு எத்தனை பட்டாங்காத்தன எத்தனை பவுல் அத்தலிஸ் தேக்காக் கின்னுவான் மங்கத்தன்ன சீய கிட்ட வெடியே இன்னுவான் புத்தலையோ பவுல் அத்தலிஸ் தேக்காய் சீய கிட்ட வெடியே இன்னுவான் எங்களோட டீனே டாய்லெட் டெக்காய் எங்களோட டீனே டாய்லெட் டெக்காய் வெயிதாசல பத்ரு எனவா கங்க கங்க கிசிம தீவுனு கரலான ஏக்க நிசா நித்தரமே எங்கொள்ளங்க அர மூணதெண்டு வேணவா கங்கோ திருவட்ட ஏக்க நிசா பொத்துமா கருணாகரலாம் மேக்கேக்கென்ன பல்ல இதிரி கட்டயத்துக்கரான்னு உனக்கெல்லாம் பலப்படுத்த வேணுமா மங் மகே கதாவை இவரும் பசுமா மேக்கிட்ட ஆன்சர் என்று கொள்வோம். அதே போல கௌரவ பிரதம மந்திரி அவர்களுக்கு ஒரு விஷயத்தை நாங்கள் சொல்ல வேண்டும். குட்டகலை பிரதேசத்தில் மிகவும் பெருமதி வாய்ந்த 3 ஏக்கர் காணியை நகர அபிவிருத்தி அதிகார சபை குட்டகலை பிரதேச சபைக்கு வழங்கியுள்ளது. இந்த காணியை பொறுப்பேற்ற குட்டகலை பிரதேச சபை அபிவிருத்தி வேலை திட்டம் என்ற போர்வையிலே காணிகளை பகிர நடவடிக்கை எடுக்கப்பட்டிருக்கின்றது. இந்த காணியின் பெறுமதி ஒரு பர்ச்சஸ் 10 லட்சம் ரூபாய் ஆகும். சுமார் 480 பர்ச் காணி 48 கோடி ரூபாய் ஆகும். இந்த காணியை பகிர்வதில் பெருமளவு ஊழல் கைமாறு இடம்பெறுவதை எனக்கு பொதுமக்களிடமிருந்து புகார்கள் வந்துள்ளது. பிரதேச சபையின் ஆயுட்காலம் நிறைவடைய உள்ளது. இந்த நிலையில் அவசர அவசரமாக அபிவிருத்தி திட்டம் என்ற பெயரில் இதனை வழங்க வேண்டிய தேவையில்லை. இது தொடர்பில் விசாரணை ஒன்றை நடத்துமாறு கௌரவ பிரதம மந்திரி அவர்களை நான் கேட்டுக் கொள்கின்றேன். அத்துடன் குட்டகலை பிரதேச சபைக்கு செயலாளராக இருப்பவர் ஒரு ஓய்வு பெற்ற அரசு உத்தியோகத்தர், ஒப்பந்த அடிப்படையிலே கடமையாற்றுகிறார். இதற்கு நிரந்த செயலாளரும் நியமிப்பதில் என்ன பிரச்சனை உள்ளது என்பது எனக்கு தெரியாது. தற்போது அரச ஊழியர்கள் அதிக அளவில் இருப்பதாக கூறப்படுகின்றது. அத்துடன் 60 வயதில் ஓய்வு பெற அவர் 60 வயசுக்கு மேலே ஓய்வு பெற வேண்டிய ஒருவர் அங்கு இருக்க வேண்டுமா என்ற கேள்வி எங்களுக்கு எழுகின்றது. தற்போதைய செயலாளருக்கு இரு சம்பளம் வழங்க வேண்டிய தேவை என்ன? இவ்விடம் தொடர்பில் கவனம் செலுத்தி செயலாளர் ஒருவரை நியமித்து அந்த பிரதேச சபையிலே நடக்கின்ற ஊழல்களை நிவர்த்தி செய்யுமாறு நாங்கள் அன்புடன் கேட்டுக் கொள்கின்றோம். அதே போல நூரலிய மாவட்டத்தில் இருக்கின்ற பல பிரதேச சபைகளிலே பல ஊழல்கள் அங்கு நடக்கின்றதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த இப்பொழுது அவர்கள் என்ன செய்கின்றார்கள் என்றால், அவசர அவசரமாக இந்த பிரதேச சபையில் கலைக்கப்படும் இந்த நிலையிலே தாங்கள் எதையாவது சம்பாதித்துக் கொள்ள வேண்டும் என்ற அடிப்படையிலே சில அத்துமீறல்கள் அங்கு நடப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே இதை தவிர்ப்பதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும், அல்லது எதிர்காலத்திலே பிரதேச சபையினுடைய தலைவர்கள் என்ற அடிப்படையிலே அவர்கள் சில நேரம் உள்ளே போக வேண்டிய காரியங்கள்லாம் ஏற்படும். இது சில அரசியல் ரீதியாகவும் அங்கு நடைபெறுவதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. அங்கிருக்கின்ற கவர்னரை வைத்துக் கொண்டு இதை செயல்படுவதற்கான நடவடிக்கை எடுக்கப்பட்டு வருகின்றது என்பதுதான் உண்மை. ஆகவே எதிர்காலத்திலே பிரதேச சபைகள் மூலம் மக்களுக்கு நம்பிக்கை வர வேண்டும். அந்த நம்பிக்கை உண்டாக்குவதற்கான நடவடிக்கையை இந்த உள்ளூராட்சி மன்றங்கள் எடுக்க வேண்டும். அதற்கான ஒரு நல்ல நடவடிக்கையை பெற்று தருமாறு நாங்கள் அன்புடன் அழைக்கின்றோம். அதே போல நானும் கடந்த காலங்களிலே பிரதேச சபையினுடைய தலைவராக இருந்த காலகட்டங்களிலே ஒரு காணியை பிரித்து விற்பதென்றால் அது முடியாத காரியம். அது மாகாண சபையினுடைய அனுமதியை பெற்றுக்கொள்ள வேண்டும். ஆனால் இது எங்கு எந்த மாகாண சபையினுடைய அதிகாரத்தை பெற்றுக் கொண்டிருக்கின்றார்கள்? ஆகவே இது ஒரு கேள்விக்குறியான விஷயமாக இருக்கின்றது. இன்று காலையிலே பிரதம மந்திரி அவர்கள் பேசும்பொழுது சொன்னார், பல பிரதேச அதாவது
மாநகர
பல உள்ளூராட்சி சபைகள் தரம் உயர்த்துவதாக சொன்னார். மிகவும் சந்தோஷம். மௌனியாக சொன்னார், திருகோணமலையிலே சொன்னார், ஏனைய பகுதிகளிலே சொன்னார். ஆனால் மலையகத்திலே ஒரு பிரதேச ஒரு மாநகர சபையை கூட தரம் உயர்த்துவதற்கான நடவடிக்கை எடுக்கவில்லை. ஆகவே எங்களை பொறுத்தவரையில் அட்டன் மாநகரம், அட்டன் யூசி ஒரு மாநகர சபையாக உருவாக்கப்பட வேண்டும். அதற்கான எல்லா தகுதியும் அந்த அட்டன் டிக்கோயா நகரசபைக்கு இருக்கின்றது. அதை செய்வதற்கான நடவடிக்கை எடுக்க வேண்டும் என்பதை நான் அன்புடன் கேட்டுக் கொள்கின்றேன். ஆகவே இந்த நேரத்திலே கௌரவ பிரதம மந்திரி அவர் இங்கு இல்லாவிட்டாலும் அவருடைய கையிலே இந்த கடிதம் போய் சேர வேண்டும் என்று கேட்டு என்னுடைய பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி.
மந்திரிதுமா ஒரேலிய கிரீடாங்கனேகன சந்தான் கராமே සුගද්දාස ගෘහස්ත ක්‍රීඩාධිකාරිය යටතේ තියෙන්නේ අක්කර 60ක භූමි භාගයක්. මේ පසුගිය කාලයේ සම්පූර්ණයෙන්ම මේ භාවිතයට නොගෙන තිබිලා පසුව පසුගිය රජයන් විසින් බදු දීලා තියෙනවා. ඉතින් දැන් රේස් කෝස් එකක් තියෙනවා. නිසා දැන් නැවත වතාවක් ඒ බදු දීර්ඝ කිරීමක් සිදු කරන්නේ නැතුව අපි මේ ග්‍රවුන්ඩ් එක රේස් කෝස් එක රජයේ අමාත්‍යංශයට පවරගෙන විශේෂයෙන්ම කියන්නේ සීත රටවල් වලදී තරඟ කරන්න පුළුවන් වෙන්න අර හයි ඇල්ටිටියුඩ් සෙන්ටර් එකක් විදියට ඩිවලොප් දියුණු කරගන්න අපි අවධානය යොමු කරලා තියෙනවා. එතෙන්දී ඔය ඔබතුමා කිව්ව නිවාස ප්‍රශ්නේ අපි බලලා ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන්න කටයුතු කරනවා.
විසඳු කර යමතුමා ඊළඟට තේනුක විධානගමුගේ අමාත්‍යතුමා
தட்டு நிவாச அதாண்ட கடையத்து கரல திபுனா நமக்கு அதை வினக்க இஷ்டம் என்ன முதல் வெங்கல்ல நெத்தாங்க இடம பிரச்சனத்தின் மாநகர சபாவத்துக்கு கதா கரல தான் மேக்க இவர கரண்டு
முதல் பிரச்சனை මම අමාත්‍යවරයා විදියට බාරගත්තට පස්සේ ඔබතුමා දන්නවා සෑහෙන අභියෝග මැද තියෙන. ඉතින් නමුත් මේ සම්බන්ධව ජනාධිපතිතුමා එක්කත් සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ මම ලබන මාසේ නුවරඑලියට යනවා. ඔබතුමාටත් මම ඒ වෙලට ආරාධනා කරන්න අපි හම්බෙලා එතෙන්ට ගිහිල්ලා මේ ප්‍රශ්නේ බලලා විසඳුමක් ගන්න කටයුතු කරමු. අපිට පෞද්ගලික ආයෝජකෙක් එක්ක එකතු වෙලා මේ පිටිය දියුණු කරගන්න හැකියාව ලැබුණොත් ඒ තුලින්ම අපිට පුළුවන් වෙනවා මේ නිවාස ටික හදලා දෙන්න. ඒ වැඩ පිළිවෙලකට අපි යමු කරු මන්ත්‍රීතුමා.
ස්තුති කරමු මන්ත්‍රීතුමා.
හොඳයි.
මීළඟට තේනක විධානගමගේ ගරු අමාත්‍ය ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතිය මුලාසන සභාපතිතුමනි. මම 20 අගෝස්තු මාසයේ ඉඳලා 22 අප්‍රේල් මාසය දක්වා ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටතල පාසුකම් ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යවරයා විදිහටත් 22 අප්‍රේල් මාසයේ ඉඳලා මයින් මාස වෙනකන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත් මම කටයුතු කරා. ඉන්න මම ප්‍රයශීර්ෂය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්න මම අදහස් දක්වන්න අද විවාදයට සම්බන්ධ වෙන්න කැමතියි. ඒ වගේම අපේ රාධාකෘෂ්ණ මන්තුමා කරපු ප්‍රකාශ මම ක්‍රීඩා යටතල පාසුකම් ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට මගේ අමාත්‍යංශයට තමයි ඔය ආයතනය වෙන් වෙලා තිබ්බේ. එමතුතුමාගේ අවසරය ඇතුව මම ඒකට උත්තරයක් දෙන්නම්. මොකද ඒ සම්බන්ධයෙන් UDEකත් එක්ක විශාල විදියට සාකච්ඡාවල් කරලා රුවන්වැලි නගර සභාවත් හා සම්බන්ධ වෙලා සාකච්ඡා මට්ටමින් ඉතාමත් හොඳ තැනකට ඇවිල්ලා තිබ්බා. ඉදිරියට මම හිතන්නේ රොෂාන් එමතුතුමා ඉදිරියට ඒක ක්‍රියාත්මක කරයි. ඒ වෙනකොට ඒ කටයුතු කරයි ආයෝජකයෙක් සම්බන්ධ කරගන්න අවශ්‍ය කටයුතුත් ඒ වෙලාවේ තිබ්බා. නමුත් රටේ තිබ්බ ප්‍රශ්නත් එක්ක එව නැමෙතුණා. මම හිතන්නේ ඉදිරියට එතුමා කටයුතු කරයි. එතකොට ඔය නිවාසවල ඉන්න අයගේ ඒ අවශ්‍ය වැඩසටහන UDEගේ සැලසුම් කළා තියෙනවා ගරු අමාත්‍යතුමනි. ඔබතුමාට සුගත දාස අධිකාරිය මේ සම්බන්ධයෙන් සියලුම ලිපි කොණ්ඩ ටික දෙනවා. ඔබතුමා පරීක්ෂා කරන්න කටයුතු කරන්න පුළුවන් කියන එක මම ඔබතුමාට මතක් කරනවා. ඒ වගේම මම හිතන්නේ ක්‍රීඩා හා තරුණ කටයුතු භාරව කටයුතු කරපු නාමල් රාජපක්ෂ මහත්මයාගේ අමාත්‍යවරයාත් එක්ක හොඳ සම්බන්ධීකරණයකින් යුතුව පවත්වා ගනිමින් රාජ්‍ය අමාත්‍යංශයේ කටයුතු මෙහෙවින් මග බලා ගන්න කටයුතු කරා. රාජ්‍ය අමාත්‍යංශයේ යටතේ පැවති ආයතනවලත් ඒ වන විට හඳුනාගෙන තිබුණු අත්‍යවශ්‍ය සංවර්ධන යෝජනා අනුගමනය අනුමත සංවර්ධන සැලසුම් යටතේ ක්‍රියාත්මක කරන්නත් ඉඩකඩ සලසා දුන්නා. 21 වසරේදී කරුණාසේර කොළිතුරක වන්තුමක වගේ ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රීඩාව පහසුකම් වැඩි දියුණු කිරීමටත් ප්‍රමුඛතාවය දීලා කටයුතු කරා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් තුලදීම එක් ග්‍රාමීය ක්‍රීඩාංගනයක් සංවර්ධනය කරන්නත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් තුල පොදු මහජන ක්‍රීඩාංගනය සංවර්ධනය කරන්නත් එක් අධ්‍යාපන කලාපයක් තුල එක් පාසල් ක්‍රීඩාංගනයක් සංවර්ධනය කරන්නත් යන ව්‍යාපෘති මේ යටතේ ක්‍රියාත්මක කළා. අරමුණු කීපයක් මූලික කරගෙන එම වැඩසටහන් ක්‍රියාත්මක කළ බව ප්‍රකාශ කරන්න ඕනි. ජාත්‍යන්තර මට්ටමේ තරඟ ජයග්‍රහණ ඉලක්ක කරගෙන ඒ සඳහා සුදුසුම ක්‍රීඩිකයන්ට අවශ්‍ය යටතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙහි ප්‍රමුඛ පරමාර්ථයක් ලෙස සැලකුවා. ග්‍රාමීය ඒ වගේම දුෂ්කර ප්‍රදේශවල ජව සම්පන්න ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් විශේෂයෙන්ම නියමිත ප්‍රමිතියකට සකස් කළ ක්‍රීඩාංගන ලබා දෙන පුහුණුව ඔස්සේ එම ක්‍රීඩාංගන ක්‍රමිකව පළාත් හා ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් පදක්කම් ලබන ක්‍රීඩක සූරයන් කරන්න වැඩසටහනක් එලෙස අඩිතාලමක් දැමුවා. ඒ වගේම ක්‍රීඩා පාසල් ලෙස නම් කර තිබුණු ක්‍රීඩා පාසලක තිබිය යුතු පහසුකම් අවම මට්ටමක තිබුණත් ඒ පාසල්වල පහසුකම් වැඩි දියුණු කිරීමට ආරම්භ කළා. ඒ වගේම ක්‍රීඩා පාසල් සංඛ්‍යාව වැඩි කරමින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට ආරම්භ කළා. මේ කටයුතු වලදී අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දුන්නු සහයෝගය අපි අගය කරන්න ඕනි. මේ හා සමාන්තරව තරුණ හා යෞවන සමාජ හා ක්‍රීඩා සමාජ සදා ක්‍රීඩා උපකරණ ලබා දීම වැඩසටහන් මෙන්ම සාම්ප්‍රදායික ක්‍රීඩාව පිළිබඳ මහජනතා උනන්දුවද අවබෝධයක් ඇති කරමින් එම ක්‍රීඩා ප්‍රචලිත කිරීම ඇතුළු වැඩසටහන් ආරම්භ කළ ලදී. පැවති ආර්ථික සීමාන මෙන්ම ක්‍රීඩා භාණ්ඩ වැනිදේ සදා පැවති ආනයන සීමා හේතුවෙන් නිසි ඉලක්කයක් අනුව ක්‍රියාත්මක කිරීමට බාධා පැන වුණා. අමාත්‍යංශයේ යටතේ පැවති ආයතන අතරින් ජාතික ක්‍රීඩා විද්‍යායතන කටයුතු වර්ධනීය අවස්ථාවක් යොමු කිරීමෙන් ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් බිහි කිරීමට මූලිකව කටයුතු ආරම්භ කළා. වත්මන් අමාත්‍යංශයේ ඒ සඳහා අවධානය යොමු ඇතැයි මා අපේක්ෂා කරනවා. 2023 වසරේදී ඒ සඳහා ප්‍රතිපාදනය වෙන් කර ඇති බව පේනවා. නමුත් ඒ මූලික කටයුතු විෂය නිර්දේශ සකස් කිරීම යොදා ගන්න ආයතන ගොඩනැගිලි මෙන්ම ක්‍රීඩාගාර ක්‍රීඩාංගන හඳුනා ගැනීම ක්‍රියාත්මක කරන ක්‍රමවේදය හා සංවිධාන ව්‍යුහය හඳුනා ගැනීම සකස් කිරීම සම්පත්දායකයන් තෝරා ගැනීම ආදී කටයුතු නිම කර ගැනීමට හැකි බව පෙන්වා දෙන්න කැමැති. සුගතදාස ජාතික ක්‍රීඩා අධිකාරිය විගණාධිපතිතුමාගේ වාර්තාවල පැවති ක්‍රියාත්මක මතය වෙනුවට තත්ත්වගත කළ මතයක් දක්වා වෙනස් කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම කළ මූල කළමනාකරණය විධිමත් කළා. විසිදෙක වසරේදී හා 21 වසර තුල සිදු කළ සංවර්ධන කටයුතු තවදුරටත් පුළුල් කරමින් ඒ දෙවන අධිකර ක්‍රියාත්මක කරන බට සැලසුම් කරා. ඇති වූ දේශපාලන ආර්ථික ගැටලු හේතුවෙන් එම කටයුතු ක්‍රියාත්මක නොවු බවත් දකින්න ලැබුණා. ගරු මූල අසුනුර මන්ත්‍රීතුමනි, ගරු අමාත්‍යතුමනි, අමාත්‍යංශයේ වශයෙන් 20-22 වසරේ ජනමාරි පළවෙනි දින ප්‍රසිද්ධියට පත් කළ ආරම්භ කළ මයිඅංගන ක්‍රීඩා සංකීර්ණ කටයුතු පිළිබඳ අවධානය යොමු කරන්න කැමැති. අම්පාර දිස්ත්‍රික්කයත් පදියතලා මහවෝය දෙහිඅත්ත කණ්ඩිය, එවගේම මහනුවර මිනිපෙ උඩුතුම්බර, එවගේම මාතලේ දිස්ත්‍රික්කය ගත්තොත් හෙට්ටිපොළ විල්ගම් වගේ ප්‍රදේශවලත්, බදුල්ල දිස්ත්‍රික්කය ගත්තොත් මයිඅංගන රිදීමාලිය දහ කන්ද කැටි යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලත්, මොනරාගල දිස්ත්‍රික්කය ගත්තොත් බිබිලත් යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල බිහිවුණු ක්‍රීඩක ක්‍රීඩිකාන්ට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුවක් නිසි පරිදි නොලැබීම හේතුවෙන් ඔවුන්ගේ ක්‍රීඩාව ජීවිතය පළාත් මට්ටමින් තරඟවල නිමාවන බව වාර්තා වුණා. නමුත් ඔවුන්ට පුහුණුව සඳහා ගැලපෙන සුදුසුම ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතියක ඉදි කළ ක්‍රීඩාංගනයක්, ක්‍රීඩාගාරයක්, පිහිනුම් තටාකයක් වල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු නොකිරීමට හේතු වුණා. ඔවුන්ගේ ක්‍රීඩාව කුසලතාව ඔවුන්ගේ ජව සම්පන්න බවට නිසිතර ලබා දෙන්න ලැබුණේ නැහැ. ක්‍රීඩාවට අවශ්‍ය තරමට වඩා ඔවුන්ගේ දරා ගැනීමේ ශක්තිය, කාය ශක්තිය තිබුණත් ඔවුන්ගේ අවශ්‍ය වෙලා තිබුණේ විද්‍යාත්මක පුහුණුවක් ලැබුණු උපදේශවරුගෙන් සහය හා ක්‍රීඩාංගන පුහුණුවයි. ඒ සඳහා සුදුසුම කේන්දරය නගරය ලෙස මයිඅංගනය තෝරගත්ත. මේ වන විටත් ක්‍රීඩා හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස වසර ගානක් තිස්සේ විවිධ මූල ඔස්සේ සංවර්ධනය කරන ලද ඉඩම් මේ සඳහා යොදා ගැනීමට කටයුතු කළා. එවකට පැවති රාජ්‍ය අමාත්‍යංශයේ 20-22 වසරට වෙන් වූ මුදල තිබූ මුදලින් ප්‍රතිපාදන වලින් මේ සඳහා මුදල් වෙන් කරගත්තා. CCB ආයතන මගින් උපදෙස් ලබා ගනි මේ ආරම්භය අවශ්‍ය සැලසුම් ඇසුමෙන්තු සකස් කර නිමා කළා. නමුත් කටයුතු ක්‍රියාත්මක කිරීමට සුදුසු ආයතනයක් තෝරා ගැනීමට පමණක් ඉතිරුව තිබුණා. ඒට අදාළව මූලික කටයුතු ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමාගේ ක්‍රියාත්මක කළා. නමුත් මම රාජ්‍ය අමාත්‍ය ධුරේ නික්ම ගිය පසු මෙම කටයුතු අඩාල කර දැමුවා. අමාත්‍යංශ තිබූ රස්සී මොකද ප්‍රමුඛතාව දිය යුතු සංවර්ධන ව්‍යාපෘති ගැන සාකච්ඡා කරන විටදී ගරු ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබ්බ රැස්වීමකදී රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් මෙවැනි සැලැස්මක් ගැන දැන සිටියේ නැති බව ප්‍රකාශ කර තිබුණා. ගරු කතා මූලාසන මන්ත්‍රීතුමනි, ගරු අමාත්‍යතුමනි, මම මේ ගැන මම පොදුම වුණා. අමාත්‍යංශ ලේකම්වරයා නොදෙන, සැලසුම් අධ්‍යක්ෂ ජෙනරාල් අතිරේක ලේකම්වරු නොදෙන සිටි බව ප්‍රකාශ කිරීම ගැන මම මමිත වුණා. මන්ද මේ සියලු දෙනා මේ යෝජනා පිළිබඳ සාකච්ඡා වෙන් කර තිබුණත් හැකි මුදල් සීමාවක් හඳුනාගෙන සැලසුම් සකස් කර ගැනීමට අවශ්‍ය පරීක්ෂා කිරීමට සාකච්ඡා ආදී සියල්ලම සහභාගී වුණා. මේ වැඩසටහන දියත් කළේ 2022 ජනවාරි මාසේ පළවෙනිදා. එම ක්‍රීඩාංගණයට ගොස් ඒ කටයුතු වලටත් සහභාගී වුණා. මේ මම ගරු අමාත්‍යතුමාගේ ඉල්ලා සිටින උපතුමාගේ නියෝජනය කරන දිස්ත්‍රික්කය වගේම අම්පාර දිස්ත්‍රික්කය, අම්පාර, බදුල්ල, මොනරාගල, මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල පිහිටි ඇති දුෂ්කර ප්‍රදේශවල ජීවත් වන ජව සම්පන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ජය ගැනීමට ලංකාවට කීර්තියක් අත්කර දීමට අවස්ථාවක් සලසා දීම මෙම ව්‍යාපෘතිවලින් ක්‍රියාත්මක කර දෙන ලෙසයි. මේ අපි ආරම්භ වූ මෙම ක්‍රීඩා සංකීර්ණ අධිකර කීපයක් හෝ නිම කර මැදිහත් වන මෙන් ඉල්ලා සිටිනෝ. ජව සම්පන්න තරුණයන්ගේ කුඹුරට ගෙහෙනට කැලේට සීමා නොකර ඔවුන් මේ රටේ කීර්තිමත් ක්‍රීඩකයන් බවට පත්කිරීමට ඔබතුමා ගන්න තීරණය මත රඳා පවතින බව ප්‍රකාශ කරන්න ඕනි. නිලධාරී නගරයේ පවතින ක්‍රිකට්, වොලිබෝල්, බාස්කට්බෝල් හෝ ඩෙඩ්බෝල් ප්‍රචලිත කරන්න උත්සාහ කරනු ඇත. නමුත් ජාත්‍යන්තර ජය ගැනීමට මල්ල ක්‍රීඩා, බීරුම්, වොලිබෝල්, කබඩි ඇතුළු ක්‍රීඩා කණ්ඩයම් හා කේවල ක්‍රීඩා රසක් ගැන අවධානය පළ කරන්න යුතුව තිබෙනවා. එයට ගැළපෙන පරිදි ක්‍රීඩා සංකීර්ණයකදී දුෂ්කර පළාත්වල නිර්මාණ විය යුතුයි. ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියට සකස් කළ යුතුයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුව සඳහා කොළඹට පැමිණෙන පවතින දුෂ්කරතා අපි දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රායෝගිකව අපි අත්දිනවා. ඔවුන්ට පීඩන යටතේ නොලපෙන නිවාසිකාරවල ඔවුන් පුරුදු නොපුරුදු ආහාර වේලාවල් වලට කෘතිම ලබන ආහාර පහන ගැනද එයට ලැබෙන්නේ නැහැ. ඊට පුහුණුවට වඩා gedara sita puhunu wiyemata ebidi havasara nawata aapasu gedara yamata yana parisarayak nirmanaya kara
butumai kaalaya
wasa karmika krida kritikawanna pawathina illim labi thibena mata ematuwa winada deka denawa kiyala kiwwa tarangayak awasanaye dinawala kolapa kutiwa dawana patayeka pihirum tatakawal kridaangana gross damana krida kritikawan anda mandawana bawa athara tarangayekara muhuna deemata awashya manasika shaktiya geliyana bawa prakasha kala yutu e nisa pita palathwala වෙන ක්‍රීඩක විහි කිරීමට මෙවන් ක්‍රීඩාංගන සංකීර්ණ අවශ්‍යයි. 23 වසරේදී අමාත්‍යංශයේ යටතේ වන ආයතනවල මූල්‍ය ප්‍රතිපාදන සඳහා රුපියල් මිලියන 3370ක් වෙන් වී තිබෙනවා. මේ පිළිබඳ ගරු අමාත්‍යතුමාගේ විශේෂ අවධානය යොමු කළ යුතුව තිබෙන බව ඔබතුමාගේ අමාත්‍යංශ වගේම ඒ යටතේ තිබෙන ආයතනවලත් මේ වෙන් වූ මුදල් භාවිතා කරමින් ක්‍රියාත්මක කරන ලෙස ඒ සදා නිපුණතාවයෙන් යුක්ත පුද්ගලයන් මැදිහත් කරගන්න කියාමා ඉල්ලා සිටිනවා. විශේෂයෙන් සම්ප්‍රදායික කටයුතු පිළිබඳ නිසි අවධානයක් තිබෙන ක්‍රීඩා භාණ්ඩ ක්‍රීඩා රදාල අනෙකුත් ක්‍රියසකේ අවධානයක් තිබෙන බව හයට මේ වගකීම් පවරන්න 20යි වසර 2015 20 දක්වා වකවානු තුළ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති අදටත් නැවත සකස් කළ නොහැකි ගැටලු රසක් නිර්මාණය කරලා තිබෙනවා. අදරත් විධිනාධිපතිතුමාගේ වාර්තාවල විවේචන වෙනවා. මේ තත්ත්වයෙන් අප නිල කාලය තුළදී යම් මට්ටමක පාලනයක් කළා. ඒ වගේම වගේ කාලය අවසන් වෙන නිසා මම ක්‍රීඩා මාත්‍ය ජාතික තරුණ සේවා සභාව සම්බන්ධයෙන් කරුණු කීපයක් මම හෑන්සාඩ් ගත කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. එවකට මා කටයුතු කළ රාජ්‍ය අමාත්‍යංශ ගැන යමක් ප්‍රකාශ කළ යුතුයි. ඒ වත්මන් ක්‍රීඩා අමාත්‍යංශයේ යටතේ පහසුකම් ප්‍රවර්ධන අංශය ලෙස ක්‍රියාත්මක වෙනවා. මේ අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය සමග ඉතාම සමීප කටයුතු කළා. කාර්ය මණ්ඩලයේ තරුණ තරුණියන් වැඩි පිරිසක් සේවය කළා. මේ සෑම දෙනාම එකම පවුලක එකම පිරිසක් හා සමානව කටයුතු කළා. නමුත් මම අමාත්‍යංශයේ පිටු වහම අමාත්‍යංශයේ ප්‍රධානීන් කීප දෙනෙක් හැසිරුණු ආකාරය ගැන මම ප්‍රසාදයක් නැති බව ප්‍රකාශ කරන්න ඕනේ. විටක එක් අතරේක ලේකම්වරයෙක් මට එවන ලිපියක සඳහන් කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය ධූරය අභෝසු වී ඇති බව. නමුත් මගෙන් අනතුරුවද එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් වුණා. ලිපි ලිවීමේදී භාෂාව හැසිරීම පිළිබඳව ආකාරය පිළිබඳවද නිලධාරීන් තිබුණු අවබෝධය මට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අවසාන වශයෙන් මං ගරු රොෂාන් රණසිංහ ඇමතුමාටත් ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයා විදිහට අපේ රාජමතුමාටත් මගේ ස්තුතිය පුද කරනවා. මේ ඉදිරි වසර තුලදී වෙන් වෙන ප්‍රතිපාදන වලින් අමාත්‍යංශයාර කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රකාශ කරමින් මට අවස්ථාව ලබා දුන්න ඔබතුමාටත් ඒ වගේම ආණ්ඩු පක්ෂ කාර්යයටත් මගේ ස්තුතිය පුද කරමින් මගේ කරුණ කීපයක් හෑන්සාඩ් ගත කරන්න ගන්න ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. මීළඟට ගරු මනෝ ගණේෂන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි අපේ තේනක හැමතුමාම හිතන යංගුෂ මට්ටමකට මේ දුක බෙදාගත්තව දන්නේ නැහැ. කියන්න ඕන මේ මොකද මේ එතුමා මේ දැන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ රාජ්‍ය අමති. එතුමා දැන් මේ ක්‍රීඩා කටයුතු සම්බන්ධවත් රාජ්‍ය අමතිතුරෙන් හිටියා. එතුමා කතාවෙන් මං ආගෙන හිටියා. හොඳයි. කෙසේ වුණත් ජනාධිපතිතුමාට කියනවා කරුණාකරලා මේ අමතිවරයෙක් පත් කරා නම් ඒ අමාත්‍යංශ රැඳී සිටින්න අවස්ථාව ලබා දෙන්න, වැඩ කරන්න පුළුවන් තරුණ අමතිවරුන්ට මේ වැඩ කරන අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම මම ආපු ගමන් අද ප්‍රශාන් ජනසිංහ මාගේ හිතවත් මිත්‍ර ඇමතුමාගේ අමාත්‍යංශ නැවේ අද විශේෂ තිබුණේ. හැබැයි දවස් දෙකකට ඉස්සර මාර්ගරාවක මම දැනගෙන හිටියේ නෑ. මම ආපු ගමන් මට කිව්වා මේ අද ක්‍රීඩා අමාත්‍යංශ ගැන සාකච්ඡා කරන්නත් යනවා කියලා. මං හිතා මම ඇමතිවර වෙනස් වුණාද කියලා. නැද ඇමතිවර වෙනස් වුණානේ විශේෂ වෙනස් වුණා කියලා කිව්වා. දිනේ වෙනස් වුණා කියලා. කවන්න කෙසේ වුණත් මේ ප්‍රශාන් ජනසිංහ අපගේ මිත්‍ර ඇමතුමාට කියන්න ඕන මේ ඇමතුමනි මේ ඊය පෙරේද අපි ඔක්කොම දැක්කා මේ අපේ ජනාධිපතිතුමා මේ සභාවට ඇවිල්ලා හැමෝටම ආරාධනා කරා. විපක්ෂයේ පක්ෂයම ආරාධනා කරා ජාතික ප්‍රශ්න විසඳමු, ධාතුන කරමු, ධාතුන ප්‍රශ්යමු ඔක්කොම කතා කරා. මටත් ආරාධනා කරා බුදුන් බලයි හිටියා. අපි ඔක්කොම එකඟයි, ප්‍රශ්නයක් නැහැ. ජාතික ප්‍රශ්න විසඳන්නට අපි පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව අපි වැඩ කරන්න කාර්ය උදා වෙලා තියෙනකයි තන ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්න කැමතියි ඔබතුමාට කියන්න කැමතියි දැන් ක්‍රීඩා අමතිවරයා හැටියට දක්ෂ තරුණ හැකියාවක් තියෙන වැඩ කරන්න පුළුවන්කමක් තියෙන ඕමනාවක් තියෙන අමතිවරයා හැටියට ඔබතුමා මේක බාර ගන්න. මොකද
මේ රටේ අද ආගම් කියලා කියනකොට අපි කියන බෞද්ධ ඉන්දු ඉස්ලාම් කතෝලික කියලා කියනවා. පස්වෙනියා මොකද්ද? පස්වෙනියා ආගම ක්‍රිකට් එක. ක්‍රිකට් ආගම කැඩීර සලකලා ක්‍රිකට් හරහා ඔබට පුළුවන් මේ රට එකිට කරන්නට. ක්‍රීඩාව හරහා එකිට කරන්න පුළුවන්. ඒ කරන්න ඔබතුමා. දුකෙන් අර කියන්න ඕන ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම වල ක්‍රිකට් කණ්ඩායම වේවා අනිකුත් රාජික ක්‍රීඩා කණ්ඩායම වල වේවා දමිල සහ සිංහල නොවන ක්‍රීඩකයන්ට අරියාකාර සමාවස්ථා ලැබෙන්නේ නැහැ කියලා මට කියන්න ඕන. වගකීම කියන්න ඕන. ඒක අදන්න ඔබතුමා. තරුණ අමතිතුමා අදන්න. කියන්න ඕන. මම ඊයේ බැලුවා ඊයේ මං මේ අnder 20 පාසල් පාසල් පාපන්දු ක්‍රීඩා උළෙල කොළඹ තිබුණා. ඒ බලනකොට ෆයිනල් එකට ඇවිල්ලා තියෙන්නේ සෙන් සේවියස් මන්නාර සහ සෙන් පැට්‍රිස් යාපනය. යාපනය සහ මන්නාරම තියෙන පාසල් දෙක මගේ දිස්ත්‍රි කොළඹට ඇවිල්ලා තමුන්ගේ ෆයිනල් මැච් එක ගැව්වා. හොඳයිනේ. ඒක පේන්නේ මොකද? ඒ දෙකෙන්ම දෙමළ ජන ළමයි ද වැඩි හිටියේ. ඉතින් ලෙබඩ ළමයි දෙමළ පාස කතා කර ශ්‍රී ලාංකික දෙමළ ශ්‍රී ලාංකික ළමයි පාපන්දු ක්‍රීඩාවෙන් යොමුලා ඉන්නවා. ක්‍රිකට් වල යොමුලා ඉන්නවා. මේ ක්‍රිකට් එක වේවා පාපන්දු වේවා මේ ක්‍රීඩා සම්පූර්ණම අරගෙන ඔබතුමා චැලෙන්ජ් එකක් අරගෙන මේක පාවිච්චි කරන රටේ දේශපාලකයන් පෙරදලා තිබිච්ච තැන තමයි මේ ජාතික එකවද බීම. ඒක ක්‍රිකට් එකෙන් පාපන්දු ක්‍රියාව අරා කරගෙන උත්සාහ කරන්න කරන්න ඒක පුළුවන්. අපේ මං කියන පස්වෙනේ ආගම තමයි ක්‍රිකට් එක රටේ. ඈ එනිසා ඒක 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 තේරෙන් අරගෙන තරුණ ඇමතිවරු හැටියට කරන්න ඒක. දැන් ඇත්තටම දැන් මේ රටේ විශාල දෙමළ ජනයා අතර මුස්ලිම් ජනයා අතර විශාල ආඩුපාඩුවක් තියෙනවා, හිතාමාරුවක් තියෙනවා. මම කියන්නේ වාගේම කියන්නේ මම නේ බොරු කියන ඔය ඇත්ත කියනවා. අපේ තරුණ අපේ අපේ දමිළ සහ මුස්ලිම් සිංහල බෞද්ධ නොවන සිංහල නොවන ක්‍රීඩකයන්ට සමාවස්ථා ලැබෙන්නේ නැහැ. කැපෙනවා. කැපෙනවා. ජාතික ක්‍රීඩා ටීම් එක බලවනං ඒක දෙමළ දම නැහැ. සිංහල මුස්ලිම් නම නැහැ. අඩු වෙලාද? කොහොම නැහැ නැත්නම් අඩු වෙලා තියෙනවා. දැන් බලන්න අපි දැන් දැන් මම I am a sportsman. දැන් ඊ රෑ වෙනකන් මම එමෙදාම දැන් ලෝක කුසලාන පාපන්දු මේක බලා ඉන්නවා. හරිද? දැන් බලන්න. දැන් යුරෝපා රට නියෝජනය කරන ටීම් වල වළනකොට කළු ජාතියින් ඉන්නවා. කොනතරම් ඉන්නවා. තකිනවනේ උලතරම් ඉන්නවා. ඉතින් ඒක හොඳට පේනවා අපිට. ඇමරිකා ටීම් එක වේවා, ඉංග්‍රීසි ටීම් එක වේවා, ෆ්‍රාන්ස් ටීම් එක වේවා, කළු ජාතියින් ඉන්නවා. ඒක කොච්චර වර්ණවත්ද ඒක? රටේ එකබුදුභාවය, ඒකාබද්ධතාවය. ඒකෙන් එතන රකින්නවනේ. ඉතින් ඒවා මේ රටේ කරන්න. මේ රටේ කරන්න ඕනේ මේ රටේ. ඔබතුම වාගේ මේක. ඔබතුම විශ්වාස තියෙනවා. එනිසා කරන්න ඒක කියලා කියමින් ඔබතුමාට මේ දැන් ක්‍රමෙන් මම කතා කරන්න ඕනේ මේ අපේ අගමැතිතුමා විශේෂ බාර එතුමාට එතුමා විශේෂ ගැන කතා කරන්න ඕන. මොකද මේ ඊයේ පෙරේද අපි දැක්ක මේ අගමැතිතුමා මේ ගැසට් පත්‍රයෙන් ජාතික පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පත්‍රය යටතේ මේ කබිඩ පත් කරලා තිනවා. මයි දේශප්‍රිය මහතා, ජයලත් දිසානායක මහතා, මේ අධිකාරී මාත්මිය තවලිංගම් මහතා සහ හමීඩ් මහතා පස් දෙනා සමිතිය කමිට පත් කරලා පළාත් පාලන ඡන්ද ක්‍රමය පිළිබඳව නැවත ඔයලා බලන්න උත්සාහ කරනවා. මට පෙනියනා මේක යංගල් කුමන්ත්‍රණය කරන්න හදන්නේ. කුමන්ත්‍රණය කරන්න හදන්නේ. අගමැතිතුමාට මං පෞද්ගලික චෝදනා කරන්නේ නැහැ. අගමැතිතුමා මට දන්නවනේ මොකද අගමැතිතුමා ආණ්ඩුවේ අගමැතිවරයානේ. ආණ්ඩුවේ උමනාවක් තියෙනවා මං හිතනවා. අගමැතිතුමා මෙතන නැහැ. මං හිතනවා අගමැතිතුමා අනිවාර්යයෙන් ආගෙන ඉදීම කියලා දන්නවා. මේ ආණ්ඩුවේ උමනාවක් තියෙනවා ඒ පළාත් පාලන මැතිවර කොයි ආකාරයෙන් හරි කල් දා ගන්න. ඒ දේශපාලන උමනාවක්. දැන් පළාත් පාලන මැතිවරණයක් පවත්වන්නට කාලය එළඹෙනවා. දැන් ලැබෙන මාර්තු මාසෙ වෙනකොට පවතින්න ඕන. ජනතාවට මුණ දෙන්න අඩු ලෑස්ති නැහැ. ඒ නිසා මොනවාරි කුමන්ත්‍රණයක් කරලා පොරවටියක් කරලා මේ කල් දා ගන්න මේ කමිටුව තියලා තියෙන්නේ. මේ කමිටුව කියන්නේ මොකද? ජනාධිපතිම ඇවිල්ලා කියනවා 8000 සංඛ්‍යාව 4000 කරන්න ඕන කියලා. ජනප්‍රිය උමනාවක් එක. අපිත් කැමති එක. කවුද 8000 කරේ? කවුද 8000 කරේ? දැන් මේ ජනාධිපතිතුමා තමයි කරේ. කිමති එකකට කරා. අගව දුරින් ඉන්නකොට කරා. කරලා තමයි 8000 කරේ. ඒකට අපි ආණ්ඩු හිටපු උනාට මම එතුමාට කිව්වා මේ කරන්න එපා කියලා. සමාන පද ක්‍රමය වෙනස් කරන්න එපා කියලා කිව්වා. අර අනාගන්නව කියලා කිව්වා. අර අනාගත්ත දැන්. ඒක ප්‍රශ්නය. කටවටේ අනාගන දිනවා ඒක. කිසිම පළාත්පාලන ආයතන තුළ ස්ථිර මේ ස්ටේබල් පාලනය කරන්න බැරි වෙල තත්ත්වයේ තියෙන දිනවා. ඉතින් ඒක වාගේ බාර ගන්න ඕන. ඉතින් ඒ නිසා අනිතක ජනප්‍රියව කිවීම තියෙන මොකද නැද කොට්ටාසේ මන්ත්‍රීවරයා කොහොමද කියලා. කොට්ටාසේ මන්ත්‍රීවරයෙක් අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඒක ලොකු මිත්‍යාවක් ඒක. දැන් කොට්ටාසේ මන්ත්‍රීවරයෙක් ඉන්නවා කියලා පදරමඩ තමයි කොට්ටාස ඕන කියලා තමයි අඩදාක් උනේ. කාන්තා විද්‍යෝජනත් එකට එකතු කරගත්තා. කාන්තාට අනිවාර්ය යෝජන ලබා දෙන්න ඕන. ඒක පරණ ක්‍රමයේ තිබුණා. ඒක තව වැඩි දියුණු කරන්න තිබුණා. නමුත් දැන් බලන්න. දැන් 8000 ඉටපකම් අත 4000 කරා නම් තව එකක් තව කැල්ල තව අංගෙත් තියෙනවනේ ඒකට. මොකද ඒක? සපවතුමනි. මොකද මේ රට ඇවිල්ලා බෞජාති බෞවාගම් බෞභාෂා බෞවාදී රටක් මේක. එකම ಜಾති එකම ආගම එකම භාෂා රටක් නෙවෙයි මේක. හිතරද වැරදගත්තේ අපි. ඉදාස පස්සේ වැරදගෙන දැන් අනාගර ඉන්නේ රට පුළු රට අනාගර ඉන්නේ කාරණාව මේක එකම ಜಾති එකම ආගම භාෂා රටක් කියලා කියව නිසා තමයි. ඒක රවත්ත ගන්න ඕන. දැන් මේ රට තුල සිංහල භාෂා කතා කරන ජනතා සංඛ්‍යාව වැඩි. මම තදින් ඉන්නවා භාෂා කතා කරන නිසා. ඈ බෞද්ධ ආගම දරන ජනතාව වැඩි. සංඛ්‍යාව වැඩි. මම තදින් ඉන්නවා මම බෞද්ධ ආගම දරනවා. ප්‍රශ්නයක් නැහැ. ඒක අඩුවක් නැහැනේ. නමුත් බෞද්ධ සිංහල පමණක් නෙමෙයි මේ රට. මේක සිංහල, දමිළ, මුස්ලිම් රට. බෞද්ධ, ඉස්ලාම්, කතෝලික රට. ඒක තමයි ශ්‍රී ලංකාව නිර්මාණය වෙන්නේ. ඉතින් ඒක එතකොට මේ පළාත් පාලන වේවා පළාත් සභාව වේවා පාර්ලිමේන්තුව වේවා මැතිවරණ ක්‍රම තුල සෑම ජාතීන් ආගම් භාෂා සෑම දෙනාටම තමගේ සාධාරණ නියෝජන ලබා ගන්න අවස්ථාව ලබා දෙන්න ඕන. ඉතින් 8000 ඉටපකම් 4000 කරා නම් අර පළාත් පාලන ආයතන වල තියෙන කොට්ටාස නැති කොට්ටාස අඩු වෙන නිසා දෙමළ ජනයාගේ මුස්ලිම් ජනයාගේ විශේෂ උත්තරණයකට පිට ජීවත් වෙන දෙමළ මුස්ලිම් ජනයාගේ මේ නියෝජනය නැති වෙනවා. මේ රටේ ඇත්ත යථාර්ථය මොකක්ද සභාපතිතුමනි? මේ රටේ සිංහල නොවන දමිළ මුස්ලිම් ජනතාවගේ වැඩි සංඛ්‍යා ජීවිත උත්තරණයකට පිට ඉතින් රටපා ජීවිතේ එළිය. ඒක ඇත්ත ඒක. ඉතින් අපි මුස්ලිම් ජීවිත නිසා අපේ ජනතාව නියෝජනය ලබා ගන්න බැරි වෙනවා ඒකෙන්. ඉතින් කඩුවක් නේ ඒක. ඒක කරන්න එපා. ඒ නිසා තමයි මම කියන්නේ දවද යෝජනා කරා අපි යම් පරණ සමානපද ක්‍රමයට යම් ඊයේ පෙරේද අර මේ කන්සලටි කමිටි මීටිමට ගිහිල්ලා මම ජනපති අගමැතිතුමාට යෝජනා කරා. මම සෙලෙක් කමිටි ඉන්නකොට සෙලෙක් කමිටිකේ යෝජනා කරා. ඒ යෝජනාව ආපහු ගෙන දෙන්න කිව්වා. දැන් උදේ ඇවිල්ලා ආපගම මෙතන ඉඳගෙන අගමැතිතුමාට බාර දුන්නා ඒක. කර්ණාක සලකා බලන්න කිව්වා අගමැතිතුමාට. බලන්න ඒක. බලලා පරණ ක්‍රමයට යන් අපි. ප්‍රශ්නයක් නැහැ. ඒකට ආරාධනා කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ජනරල් සතුරුවයි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා පරණ ක්‍රමයට ගිහිල්ලා ඡන්දය පවත් ගන්න. චන්දර මූණ දෙන්න ඔබතුමාට කියන්න ඕන ඔබතුමාගේ අර මේ ක්‍රීඩා අමාත්‍යාංශයේ මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් කතා කරන්නේ පාපන්දු ලෝක ගුසලාන ගැන. ලංකාවේ පාපන්දු සම්මේලනේ මොකද වෙලා තියෙන්නේ? අක්‍රිය වෙලාන තියෙන්නේ. දැන් කඩා වැටලා තියෙනවා. ඒ පාපන්දු සම්මේලනේ හිටපු සභාපතිවරයෙක්ගේ ක්‍රියාකලාප නිසා ඒ කඩා වැටලා තියෙනවා. මෙතරත් ප්‍රතිවරණයක් නැහැ. මෙතිවර ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ. දැන් මෙතිවර පවත්ත ගන්න. එනිසා සභාපතිවරයා ක්‍රියාකලාපන ඔයලා බලලා වාර්තාවක් තියෙනවා. නීතිපතිතුමා තේවිතුමාගේ අභිමතය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ඒක අවධානය යොමු කරගෙන ඒ වගේ චෝදනා තියෙන අයව එළියට දාලා අනිත් ඇතුළු කරගෙන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ දවද නිර්මාණ කරන්න හදන්න. ඇත්ත ක්‍රිකට් ගැන මට දන්නවා. මම ක්‍රිකට් ආදරය කරම. ඒ වගේ මම පාපන්දු මට කැමති. පාපන්දු සාමාන්‍ය මිනිහාගේ ක්‍රීඩාව ඒක. මේ වගේ කොළඹ මැද කොළඹ උතුර කොළඹ තරුණ ශ්‍රී ලංකාවේ පාපන්දු තමයි. ඉතින් සාමාන්‍ය මිනිසාගේ ක්‍රීඩා තමයි පාපන්දුව. ඉතින් පාපන්දු සම්මේලනේ කඩා වැටලා දැන් අක්‍රිය වෙලා තියෙන්නේ. කොච්චරද තියාගන්න යන්නේ? වහාම මැතිවරණ පවත්තන්න. චෝදනා ඉල්ලපො එල්ල වෙච්ච අය වැරදි කරපු අය කියලා වார்த்தාවක් තියෙනවා. පුතුමා අතේ වார்த்தාවක් තියෙනවා. වார்த்தාව පදනම් කරගෙන ඒක ළඟ එහෙට දාන්න. දැඩි තීන්දු කරන්න පුතුමා. තරණය පුළුවන් කරන්න පුළුවන්. ඒක කරන්න කියලා කියන්න ඕන. ඒ නිසා මේක මේ නැවත කියන්න ඕන මේ දැන් පළාත් සභා ඡන්දය මේ රටේ නැහැ. පළාත් සභා නීතිය තියෙනවා. තාදුනන් සංශෝධනය ගැන මෙතන ඇවිල්ලා ජනමිතුම කතා කරනවා. ගිය අපේ යහපන් ආණ්ඩ කාලේ තමයි මේ වැරද සිදු වුණේ. මමත් සාමෝලික වේවා කිය බාර ගන්නවා. ඒ වැරද්දක් වුණේ. නැමත් අපි පක්ෂයක් හැටියට අපි ලෑස්ති වෙලා හිටියා. දමන ප්‍රතිසන්දන හැටියට අපි ලෑස්ති වෙලා හිටියේ ඕන වෙලාවකට පලාස වචනෙට මුණ දෙන්න නමුත් අපි ආණ්ඩුව අපි කොටස්කාරය වුණාට හරි සමහර දේවල් අපිට අපි කියන දේව ආන්න නැතුව තින්ද ගත්තා. ඒ තින්ද ගත්ත එක්කන දැන් ප්‍රධානී තමයි අපේ ඊට බගමැතිතුමා.
දැන් වර්තමාන විනාඩි දෙකක් කාලයක් ඉතුරු තිබෙනවා.
මේ ආණ්ඩුව ප්‍රධානී දැන්. ආණ්ඩුව නායකයා. ඈ රාජ්‍ය නායකයා. එතුමා ගත්තේ තින්ද ගත්තේ. ඉතින් දැන් හරි දැන් මෙතනට ඇවිල්ලා ජනාධිපතිතුමා කියනවා ජාතික ප්‍රතිස්තම කියලා. 13 ප්ලස් කියලා දාන. 13 ප්ලස් යන්න ඉස්සර ජනාධිපතිතුමනි 13 එක දෙන්න. 13 පලාසභාව අතේ තියෙන කුරුල්ල ගැන කතා කරමු ඉස්සරම. පසුව ගය දින කුරුල්ල ගැන කතා කරමු. ගය දින කුරුල්ල තමයි 13 ප්ලස්. අතේ තියෙන කුරුල්ල තමයි 13. 13 තමයි පලාසභ ක්‍රමය. ඡන්දේ පවත් ගන්න. අඩම ගන්න උතුර නගර ඡන්දේ පවත් ගන්න. පවත්තරයි ජනතා ඒ ජනතාවට ජීවත් වෙන ජනතාවට තමුන්ගේ ප්‍රාන්තය තමුන්ගේ පළාතය පාලනය කරන අවස්ථාව ලබා දෙන්න. ලබා දීමෙන් තමයි විශ්වාසය ගොඩනගන්න පුළුවන්. ඒකට ඊට පසුව තරි ප්‍රශ්න කතා කරන්න පුළුවන්. කරන්න. ඒක කරන්න ඕන. ඒක මොනවද කරන්න නැතුව මෙතන ඉඳගෙන ඇවිල්ලා මෙතන 13 ප්ලස් කරන කතා කරලා 13 ප්ලස් ප්ලස් කරන කතා කරලා ඈ අද අරක දෙන්න මේක දෙන්න කී කතා කරලා අද දෙන්න ඉර දෙන්න කී කතා කරලා අපිට අඳ දෙන්න ඉසර ඉර දෙන්න ඉසර තියන දේ දෙන්න. ඒක පලාස්සවා ඡන්දය. ඒක කරන්න ඕන. නිසා ඒක කරන්න නැතුව ඒක කරන්න කියලා මම ඊටම ඕනකමින් මම මේ අවස්ථාවේදී අධිකර ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් ඉල්ලීමක් කරනවා. අගමැතිතුමාට අද උදේ නැවත මතක් කරන්න කැමති ආපගම මෙතනට ඇවිල්ලා මගේ යෝජනා මාලාව ලිඛිතව බාර දුන්නා. ඒකත් අගමැතිතුමා අර පැත්තකට දාන්න නැතුව ඒක අරන් බලලා සම්බන්ධව සාකච්ඡාව කරලා නම් ලෑස්ති සාකච්ඡාවක් ඇති වෙන්න කියලා කියමින් කරුණා කරලා වහම ලබන අවුරුද්දේ මොන වුණත් හරි අපිට මැතිවරණ ඕන නීති අනුකූල ප්‍රතිවරණ ඕන ජනතාවට ප්‍රති ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාව ලැබෙයි. ඒක අවධානය යොමු කරන්න කියලා කියමින් නවතිනවා. ඔබ ස්තුතියි.
ප්‍රොමිස්සි ගර්මන්තුමා මීළඟට උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ කර්මන්තුව ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඉතාමත් වැදගත් විෂයන් ගණනාවක් කතා කරන වෙලාවේ කතා කරන ලැබීම සතුටක්. විශේෂයෙන් අපේ රෝසානන්තසිංහ ඇමතුමාත් එවැගේම වක්කුමර ඇමතුමාත් විශේෂයෙන් අපි ගරුගන්න අපේ අගරාමාත්‍ය දිනේෂ් කුමාර ඇමතුමාගේ වැය ශීර්ෂයන් තමයි අද දවසේ කතා වෙන්නේ. විශේෂයෙන් මම කියන්නට ඕන ලෝපාලච බුදුහාමුදුරුව 5 වෙනි සතියේදී තමන්ගේ ධර්මය තමයි ගුරුවරයා වශයෙන් නම් කරේ. ඒ වගේම හුණුවට එළුව බෝල්ටෝ බ්‍රේස් එතුමා කියන්නේ ලෝකයේ තියෙන වෘත්තීන් අතර ප්‍රධාන වෘත්තිය තමයි ගුරු වෘත්තිය කියලා. එහෙනම් මම අපේ ගම්පහ දිස්ත්‍රික්කයේත් මගේ අත්තනගල කොට්ටාසයේත් සමස්ත රටේත් ගුරු වෘත්තියට නිගාවක් නොකර ළමයා කැමැති, ගුරුවරු කැමැති, විදුහල්පතිවරු කැමැති, සමේ රටේ මහජනතාව කැමැති ගුරුවරයාගේ ගෞරවය රකින්න ඒ සමාජ රැල්ලට අහුවෙන්නේ නැතුව කටජොල සියලු ගුරුවරුන්ට මම හිස නමා ආචාර කරනවා, ගරු කරනවා. ඒක ඔවුන්ගේ ගෞරවය රැක ගැනීම සම්බන්ධයෙන්. ඒ වගේම අද දවසේ අපිට රාජ්‍ය සේවය ගැන කතා කරනකොට විවිධ ආකාරයෙන් බලන්නට වෙනවා. මම පළවෙනි අයවැය කතාවේදී කිව්වා මේ රාජ්‍ය සේවකයාද ජීවත් වෙන විදිය. බදු ගෙවලා, ඒවොල්ලන්ගේ ETF FIFA කැපිලා, ණය ගෙවලා, ඒ වගේම දරුව පාසල් යවලා ගන්නකොට රාජ්‍ය සේවකයාට අද මොකද ඇත්තලා තියෙන ඉරණම. අපි ඒ වෙනුවෙන් රාජ්‍ය සේවකයාට මොකද කරන්න පුළුවන්? දුප්පත් මිනිස්සු ගැන කතාලා අපි සහන දෙනවා වගේම රාජ්‍ය සේකයවනේ පැටුප්පතට කීයක් හරි එකතු කරලා මේ කාලය තුලවත් දෙන්න తాවකාලික හරි දීමනා දීවිතේ මම යෝජනා කරා. ඉතින් ඒ වගේ තමයි අපි ඒගෙන් කාර්යක්ෂම සේවයක් ලබා ගන්න උත්සාහ කරනකොට අද මේ වකවානුවේ වුන්ට ඒ කියනකොට වුන් අපිට ආපහු අපි දිහා බලනවා. ඔබතුමාලා අපෙන් සේවය ලබා ගන්නකොට අපි ජීවත් වෙන විදිය, අපේ තියෙන ආතතීන්, අපිට තියෙන පීඩනයන්, අපිට තියෙන ප්‍රශ්න වලට ඔබතුමාලායි කතා නොකරන්න කියලා අපවහන්න පුළුවන්. ඒ නිසා මේ රාජ්‍ය සේවයේ ගුණාත්මක වෙන්නට ඕනේ. ඒ ගුණාත්මක වෙන රාජ්‍ය සේවයට අපි වුණ සාධාරණ ඉටු කරන්නට ඕනේ. උන්ගේ අපි ගත්තොත් කුෂ්කරම් පරේෂණ නිලධාරීන් අපේ ගමේ ඉන්න නිලධාරී අපිට හිතවත්. ඒ නිලධාරියාගේ තියෙන වෘත්තීය ගැටලුව මොකද කියලා අපි තේරුම් ගන්න ඕනේ. සංවර්ධන සමුරු සංවර්ධන නිලධාරියාගේ ගැටලුව අපි තේරුම් ගන්න ඕනේ. ගාමි නිලධාරතුමාගේ ගැටලුව, එහෙම නැත්නම් සංවර්ධන නිලධාරියාගේ ගැටලුව, මේවා අපි ගැටලුව වලට විසඳුම් ලබා දෙමින් අපි ඔවුන්ට කියන්න ඕනේ ගුණාත්මක සේවයක් ගමේ ජනතාව ලබා දෙන්න. එහෙම මම ඔබට කියන්නේ මේ වෘත්තීන් යම් වෘත්තීන් වල යෙදෙන අය මේ රටේ අපි බදු ගන්න බදු වලින් තමයි සියල්ල මේ රට තුළ අපි පාලනය වෙන්නේ. ඒ බදු සහ අපේ වෙන විවිධ ආදායම් වලින්. එතකොට මේ ජනතාව තුළින්ම අපි ජීවත් වෙමින් ජනතාව අපේ සේවය ලබා ගන්න ගාම මේ රටේ රාජ්‍ය සේවකයෝ බහුතරයක් ඉතාමත් හොඳ, තාමත් ගුණකර රාජ්‍ය සේවකයෝ ඉන්නවා ප්‍රධානින් ඉඳලා. හැබැයි ඔය අතර ඉන්නවා
තමන් තමන්ට තමන් කවුද කියලා තමත කියලා තමන් කොහොමද මෙතේ ආවේ කියලා තමත කියලා තමන්ගේ සේවය ලබා ගන්න කෙනාට ගුණගරුක භාවයක් නැතුව කාරුණික භාවයක් නැතුව ඒ අයට හිතර දෙන විදියට ඇහුම්කන් දෙන්නේ නැතුව ඔවුන්ව ප්‍රතික්ෂේපකන රාජ්‍ය නිලධාරී තියෙනවා. ඒ නිසා මේ රාජ්‍ය සේවයට බඳව ගන්න පුජ්‍යලින්ගේ මනස අප මනස පෝෂණය කරන්නට ඕනේ. වමින් ඒගොල්ලෝ වම් පැත්ත පෝෂණය කරගෙන තියෙනවා නම් අධ්‍යාපනයේ දැනුමින් ඔවුන්ගේ දකුණු පැත්ත මොන විදිහෙන් රාජ්‍ය සේවයේ චක්‍රලේඛන වලින් හරි ඒකුණ ආයතන ප්‍රධානීන් හරි එහෙම නැත්නම් මේ රටේ දහම් පාසල් අධ්‍යාපනයේ හරි ඔවුන්ගේ පෝෂණය කරන්න ගුණධර්ම වලින් පෝෂණය කරන්නට ඕනේ. රාජ්‍ය සේවකයා අපි කිව්ව ප්‍රාදේශීය ලේකම්වරයෙක් කියලා කියනකොට ඉස්සර මිනිස්සු කිය හාමුදුරුවනේ කියලා. ඒ තරම් ගුණගරුක භාවයක් ඇතුව මහා ගෞරවනීය ඒ චරිතයක් නිර්මාණය කළා. ඒ ප්‍රාදේශීය ලේකම් වේවා එහෙම නැත්නම් ඊට වඩා දිස්ත්‍රික් ලේකම් වේවා අමාත්‍යංශ වෙන්න පුළුවන් අධ්‍යක්ෂවරයෙක් වෙන්න පුළුවන් හැම කෙනාම තාමත් ගුණගරුක සේවයක් ලබා දීම තුළින් අපේ අහිංසක ජනතාවය තුළින් සතුටටපත් වෙනවා. ජනතාවගේ ප්‍රශ්න හැමදාම විසඳන්න අමාරුයි. හැබැයි උන්ට ඇහුම්කන් දීම තුළින් ඒ දේ කරන්න පුළුවන් කියලායි මම විශ්වාස කරන්නේ. ඒ වගේම අද මේ ඉන්න අපි 225 දෙනා ගන්නකොට අපි හැමෝටම හොරු කියන ලේබලේ හරවලා ඉවර වෙලා තිබෙන්නේ. අපි අපි ඒක ඒක ගැටලුවක් නෑ. අපිට නිවැරදි හෝ ඒක ජන සම්මතයට දෙන්න පුළුවන්. හැබැයි අපි හැමෝම නිදහස් අධ්‍යාපනය ලබන අය. ඒකට බදු මේ රටේ ජනතාව තමයි ඒකට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න රටේ ආදායම උත්පාදනයේදී ජනතාවගේ බදු මුදල් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ලැබෙන මුදල් තමයි අපිට ලැබෙන්නේ. මේ අධ්‍යාපනය ලැබලා විවිධ උපාධි දරනවා. ඒ අය සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ විවිධ ඩිප්ලෝමාධාරී ආදී ආකාර අධ්‍යාපනය ලැබනවා. මම මේ පාර්ලිමේන්තුවේ මේ වැදගත් විවාද අවස්ථාව කියන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනය හැම කෙනාම එක වගේ අධ්‍යාපනය ලැබුවනම් රාජ්‍ය සේවයට බඳව ගන්න සෑම සේවකයෙක්ම තරඟ විභාගයත් කියලා බඳව ගන්නට ඕනේ. තරඟ විභාගය තුළින් විතරයි ඒ සමානාත්මතාවය ඇති වෙන්නේ. එහෙම නැති වුණොත් එක එකනාගේ මට්ටම් වලට බඳව ගන්න ගියොත් කවදාවත් රාජ්‍ය සේවය අතර එකමුතුකමක් ඇති වෙන්නේ නැහැ. ඔවුන් අතර විවිධ ભેදී ඒ වගේම ඒ සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ. නිසා සෑම ශ්‍රේෂ්ඨකම රාජ්‍ය සේවකයෝ බඳව ගන්නකොට ඒකට තරඟ විභාගයක් පවත්වන්න කියලා මම මේ ආයතන මේ පාලි අද යෝජනා කරනවා. ඒ වගේම මම සාධාරණයක් ඉටු කරවෙතු වෙනවා. මම පළාත් පාලන ප්‍රාදේශීය සභාවක සභාපතිලා පළාත් සභාවේ ඉඳලා පඩිපෙලක් වෙනවාගේ තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඒතකොට මේ පළාත් පාලන ආයතන වල තියෙන පළාත් පාලන අමාත්‍යාංශයේ වගකීම තමයි පළාත් පාලන ආයතන වලට ඔවුන්ට පනතකින් අපිට බලය ලබා දීලා තිබෙන්නේ. මේ පනත එක එක කෑලි ගලෝ විවිධ අමාත්‍යාංශ වලට විවිධ ආයතන වලට ලබා දෙනවා නම් එතන ඒ තියෙන බලය ඒ තියෙන පුජ්‍යලාට පනත තුළ ක්‍රියාත්මක කරන්න බැරි වෙලා යනවා. ඒ වගේම මේ පළාත් පාලන ආයතන වලට උපාධිධාරීන් රාජ්‍ය සේවකයෝ බඳව ගන්නකොට මේ ගැන ව්‍යුහය ගැන බලන්න ඕනේ, කාඩරක ගැන බලන්න ඕනේ, අනුමත කාර්ය මණ්ඩලේ මේවට ආර්.අයි. කෙනෙක් බඳව ලෙවන්නේ නැහැ. එහෙම නැත්නම් විමර්ශන නිලධාරීන් එවන්නේ නැහැ. එහෙම නැත්නම් විවිධ අදාළ තනතුරු තිබෙනවා. ඒ තනතුරු වලට නිලධාරියවන් නැතුව කොහේ හරි නිලධාරියෙක් මේ පළාත් පාලන ආයතන දම්මන පස්සේ මේක කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි.
මුතුමාට විනාඩි දෙකක් කාලයක් ඉතුරු තිබෙනවා.
තව විනාඩි කීපයක් දෙන්න. මේ පළාත් පාලන ආයතනය කියන්නේ වෙනම ආයතනයක්. එතන පළපුරුද්ද මහ ජනතාවගේ එක ගැවසීම් විවිධ ප්‍රශ්න ඒ වගේ ගණනාවක් තියෙන තරම් ඒ වෙනුවෙන් වඩා වැඩේ කටයුත්තක් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ රාජ්‍ය සේවය මිනිස්සු අතර ප්‍රචලිත කරන්න නම් මේක නිවැරදි කරන්න නම් මේ උපාධිධාරී කෙනෙක් කොහේ හරි රජයේ නිලධාරියෙක් විමර්ශන නිලධාරියෙක් වශයෙන් ආයතනය තුළ බද්ධ වීමක් නැතුව බලන්නට ඕනේ මේ නිලධාරි හරියට වැඩ කරනවද. එක ආයතනයක පියන් වෙන්න පුළුවන් යම් යම් මුදල් ගන්න, තව ආයතනයක ලිපිකරුවා වෙන්න පුළුවන්, තව තැනක ආයතන ප්‍රධානියා වෙන්න පුළුවන්. ඒ නිසා මේ රාජ්‍ය සේව නිවැරදි කරන්න නම් මේ අල්ලස් දීමෙන් සහ අල්ලස් ගැනීමෙන් වළක්වන්නට ඕනේ. එහෙම කළොත් විතරයි සාමාන්‍ය ජනතාවට නිවැරදි රාජ්‍ය සේවයක් ලබා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි මේ රාජ්‍ය සේවය නිවැරදි කරන්නට ඕනේ. ඒ නිසා මට කාලය අඩු නිසා දීර්ඝ ලොකු කතාවල් ගණනාවක් තිබෙනවා. පළාත් පාලනය කියන්නේ සමස්ත ජනතාවගේ උපත දරුවේ කුසලට ආව දවස් ඉඳලා මරණ මංචකේ දැවෙන තෙක් සේවා ලබා දෙන ආයතනේ. ඒ ආයතනයෙන් දිගු අදහස් දැක්වීමක් මට කරන්න තිබුණත් මම එය හකුලා ගැනීමෙන් වැඩි වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගරු මුලාසනරතුමනි මණ්ඩිතුමනි, අපි තරුණය වශයෙන් ක්‍රීඩා කරලා ඒ හැමදේ අතින්ම කටයුතු කරලාද අපේ දරුවෝ මේ සමාජයට බිහිකරු බය. එතකොට මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපිට කතා කරන්නට ඕනේ. අද සමාජයේ ගන්නකොට අවුරුදු 5, 6, 7, 8, 10 දරුවන්ට දියවැඩියාව, කොලෙස්ටරෝල්, රුධිර පීඩනය ආදී රෝග වලින් පෙළෙනවා. එතකොට ගමේ තිබුණාද එල්ලේ ක්‍රීඩාව හරියට සිද්ධ වෙන්නේ නැහැ. අද අවුරුදු උත්සවයකට මැරතන් එකක් දුවා ගන්න බෑ දරා ගැනීම මේ ශක්තිය උන්ගෙන් වියකිලා කියලා තිබෙනවා නිසා මේවා නැවත ප්‍රොක්තිමත් කරන්න අධ්‍යාපනය තුලින් මේ දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය ඇති කරන්න දරුවන්ට පෝෂණය දෙන්න දරුව ශක්තිමත් දරුව මේ සමාජයට බිහි කරන්නට අපි කටයුතු කරන්නට ඕනේ ඒ නිසා මේ රටේ ක්‍රීඩාවට ජාතික වශයෙන් ක්‍රීඩකයෝ බිහි වෙනවා ග්‍රාමීය වශයෙන් බිහි වෙනවා පාසල් වශයෙන් බිහි වෙනවා මොන ක්‍රීඩකයා මේ රටේ බිහි වුණත් ඔහු විනය ප්‍රමුඛ කරපු ක්‍රීඩකයෝ වෙන්නට ඕනේ ඔවුන් නරා මේ රටේ අරටේ තියෙන කීර්ති නාමයට හානි වෙනවා නම් ඒ ක්‍රීඩාවට හානි වෙනවා නම් ඔහු ක්‍රීඩාවට කරන අගතියක්
ඒ නිසා
අර මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මම ඊට වඩා දීර්ඝව කතා කරන්නේ පාසල් ක්‍රීඩා පිටි සම්බන්ධව අපිට ගැටලු තිබෙනවා ඒ නිසා මම විශේෂයෙන් අපිට ක්‍රීඩා අමාත්‍යතුමා හරහා ඉටබුර අමාත්‍යතුමාරත් ග්‍රාමීය ක්‍රීඩා බස් සහ පළාත් ක්‍රීඩා පිටි දිස්ත්‍රික් ක්‍රීඩා පිටි විශාල ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා හැබැයි මම කියන්න කනගාටුයි මම අත්තන ආසන ඉතයි ඓතිහාසික ආසනයක ඉඳලා තමයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සංගබෝධි විද්‍යාලය කියන්නේ මේ රටේ තාමත් කීර්තිමත් පාසලක් ඔබතුමා ගරු ක්‍රීඩා අමාත්‍යතුමා තියෙන නිසා කියන්නට ඕනේ වහින දාට ඇවිල්ලා බලන්න පිට්ටනිය මාළු පීනන හැටි ඒකද මේ අපිට කරන සාධාරණේ මමත් ලසන්ද අලගේවන අමාත්‍යතුමාත් දෙන්නම මේ පාසලේ අමාත්‍යතුමා අමාත්‍යවරයෙක් මම අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වහින කොට දැන් ඔබලා ගිහින් බලන්න පිට්ටනිය රා ලොකු කාණුවක් කපලා
දිනවා
වතුර ටික බහින්න මාළු පීන ක්‍රීඩා පිටිය යනනම් අත්තනගල්ලේ ප්‍රධාන පාසලේ තියෙන්නේ අපේ අත්තනගල ආසනයේ ක්‍රීඩා පිටිය සම්බන්ධයෙන් ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කියලා මම විශ්වාස කරනවා දීර්ඝ කරුණ දැක්වීමත් තිබුණත් අවස්ථාව ලබා දීම සම්බන්ධ ස්තුති ප්‍රකාශ කරමින් මාණිය අඳනවා බොහොම ස්තුතියි
ස්තුති කරු මන්තුමා ඊළඟට ගරු ඒ සඩෙක් කරන අදන් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් ලැබෙනවා.
நன்றி. தலைமதாங்கம் உறுப்பினர் அவர்களே இன்றைய தினம் பொது நிர்வாக உள்நாட்டு அலுவல்கள் மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு விளையாட்டுத்துறை முதலே விளையாட்டுத்துறையை ஒரு சிறிய கருத்துக்களை சொல்லி ஏனைய விடயங்களை தொடரலாம் என்று நினைக்கின்றேன் உண்மையிலே எங்களுடைய அமைச்சரவர்கள் இங்கு இருக்கிறார்கள் ஹொனரபிள் மினிஸ்டர் உண்மையிலே எங்களுடைய விளையாட்டுத்துறை அமைச்சர் இளைஞராக இருந்து கொண்டிருக்கின்ற காரணத்தால் இந்த இளைஞர் உண்மையிலே ஒரு சாதிக்கக்கூடிய விடயங்களை கையாளுவார் என்று நான் நினைக்கின்றேன் திறமைக்கு அமைச்சரவர்களே முக்கியத்துவம் கொடுங்கள் மொழி ரீதியான பார்வை உங்களுக்கு இருக்காது என்று நான் நினைக்கின்றேன் அந்த வகையிலே எங்களுடைய பிரதேசங்களிலே கால்பந்திலும் கிரிக்கெட்டிலும் மிக திறமையான இளைஞர்கள் மாணவர்கள் இருக்கிறார்கள் அவர்களை இனங்கண்டு இந்த தேசிய விளையாட்டு துறைக்கு உங்களுடைய காலத்திலே நீங்கள் சரியாக அந்த வீரர்களை இனங்கண்டு செய்தீர்கள் என்ற அந்த இளைஞர் என்ற அந்த துடிப்பிலே செய்ய வேண்டும் என்ற அந்த கோரிக்கையை நான் முன்வைக்கின்றேன் நேற்றைய தினம் அமைச்சரவர்களே எங்களுடைய புனித சவேரியார் ஆண்கள் கல்லூரியிலே கல்லூரி மாணவர்கள் கொழும்பிலே வந்து உதயபந்தாட்ட போட்டியிலே கலந்து கொண்டார்கள் உண்மையிலே ஃபைனல் மட்டும் வந்தார்கள் ஆனால் டோஸ் முறையிலே அவர்கள் வெற்றி வாய்ப்பு இழந்திருக்கிறார்கள் ஆனால் மிக எங்களுடைய மன்னார் மாவட்டத்தை பொறுத்தமட்டிலே இந்த விளையாட்டுத்துறைக்கு ஃபுட்பால் என்பது கால்பந்து விளையாட்டிலே முதலிடத்தை பெறுகின்ற வீரர்கள் அங்கே இருந்து கொண்டிருக்கிறார்கள் ஆகவே எங்களுடைய கரிசனை வன்னி மாவட்டத்திலே எங்களுடைய இளைஞர்கள் பக்கம் வர வேண்டும் அந்த வகையிலே புனித சவேரியார் ஆண்கள் கல்லூரியின் மாணவ செல்வங்களை வாழ்த்தி நிற்கின்றேன் அதற்கு உறுதுணையாக இருந்த எங்களுடைய அந்த கல்லூரியின் முதல்வர் பிரதர் மணி அவர்களுக்கும் ஊக்குவித்த அத்தனை ஆசிரியர்களுக்கும் முதலே எனது பாராட்டை நான் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன் எனவே அமைச்சரவர்களே இந்த சொன்ன விஷயத்தை உங்களுடைய காலத்தில் நீங்கள் எங்களுடைய வடக்கு கிழக்கிலே தமிழ் பேசும் இளைஞர் யுவதிகளை இனங்கண்டு இந்த தேசிய விளையாட்டிலே இணைத்துக் கொள்ள வேண்டும் என்ற கோரிக்கையோடு வேற கோரிக்கையை நான் முன்வைக்க விரும்பவில்லை என்றால் நீங்கள் செய்வீர்கள் என்ற நம்பிக்கை எங்களுக்கு இருக்கிறது அது மட்டுமல்ல அடுத்தபடியாக மாகாண சபைகள் என்ற நிலைமைக்கு வருகின்ற போது நேரம் போதாது பல விடயங்களை பேசலாம் என்றிருந்தேன். இந்த மாகாண சபை முறைமை என்பது இன்றைக்கு மாகாண சபைகள் இல்லாது இருக்கின்ற ஒரு சூழல் காணப்படுது. இந்த மாகாண சபைகள் அதிகாரங்களோடு செயல்படுத்த வேண்டும் என்று எங்களுடைய அனைவருடைய கோரிக்கையாகவும் இருக்கிறது. ஆகவே மாகாண சபை தேர்தல் வைக்கப்பட வேண்டும். இந்த மாகாண சபையிலே 13வதிலே சொல்லப்பட்ட அத்தனை அதிகாரங்களும் இந்த மாகாண சபைகளுக்கு பயந்தளிக்கப்பட வேண்டும் என்பது எங்களுடைய கோரிக்கை. ஆனால் அது ஒரு தீர்வாக நாங்கள் பார்க்கவில்லை. இது ஒரு சட்டத்திலே இந்திய இலங்கை ஒப்பந்தத்திலே வந்த விடயமாக அதை நடைமுறைப்படுத்தப்பட வேண்டும் என்பது எங்களுடைய கோரிக்கை. ஆனால் இனப்பிரச்சினை தீர்வு என்பது அது சமஷ்டி முறையான ஒரு தீர்வை எட்டுகின்ற வகையிலேதான் எங்களுடைய கோரிக்கைகள் இருந்து கொண்டிருக்கிறது. அந்த வகையிலே ஜனாதிபதி அவர்கள் பேச்சுவார்த்தையை துவங்குவதாக சொல்லியிருக்கிறார்கள். உண்மையிலே நாங்கள் வரவேற்கின்றோம். அதுக்கு ஒத்துழைப்பு கொடுப்பதற்கு தயாராக இருக்கிறோம். ஆனால் வெறுமனையே மாகாண சபையை மனதில் வைத்து
எழும்பி
நிற்கவே. ஆகவே இந்த மாகாண சபை முறையை வைத்துக் கொண்டு அதை ஒரு தீர்வாக ஜனாதிபதி அவர்கள் பார்க்க கூடாது என்பது என்னுடைய கருத்து. ஆகவே இந்த விடயத்திலே உடனடியாக மாகாண சபை முறைமையை நடைமுறைப்படுத்தி அதிலே இருக்கின்ற அனைத்து அதிகாரங்களையும் பகிர்ந்தளித்து கொடுக்கப்பட வேண்டும். ஆகவே வெகு விரைவிலே மாகாண சபை தேர்தல் நடத்தப்பட வேண்டும் என்பது எங்களுடைய கோரிக்கையாக இருக்கிறது. இந்த உள்ளூராட்சி சபை சம்பந்தமாக எனது கௌரவ மனோ கணேசன் அவர்கள் சொன்னார்கள், இதிலே கவனம் எடுக்க வேண்டும். இந்த சிறுபான்மை கட்சிகளுடைய அங்கீகாரம் இந்த உள்ளூராட்சி சபைகளுக்கு வர வேண்டும் என்பது பிரதான. ஆகவே இந்த விடயத்திலே அரசாங்கம் மிக நிதானமாக தன்னுடைய போக்கை கொண்டு செல்ல வேண்டும் என்பது எங்களுடைய எதிர்பார்ப்பு. ஆகவே வெறுமனையே ஆக்களை குறைக்க வேண்டும் என்பது பிரதானம், அது குறைக்கத்தான் வேண்டும். ஆனாலும் இந்த முறைமையை மாற்றுகிறது என்பது அது எந்த அளவிற்கு சரியாக இருக்கும் என்ற ஒரு ஆலோசனையின் அடிப்படையிலே தான் அது நடைமுறைப்படுத்தப்பட வேண்டும் என்பது என்னுடைய ஆலோசனையாக இருக்கிறது. ஆகவே எடுத்தமா கவுத்தமா என்று இருக்காது. எங்களுடைய பிரதேசத்திலே அன்று அங்கே இருக்கின்ற சிறுபான்மை கட்சிகள் தங்களுடைய பிரதித்துவத்தை இந்த உள்ளூராட்சி ஊடாக மக்களுக்கு சேவையாற்ற நினைக்கின்ற வாய்ப்பை ஒரு காலம் தட்டி பறிக்க வேண்டாம் என்பது எங்களுடைய கோரிக்கையாக இருக்கிறது. அது மட்டுமல்ல, எங்களுடைய கச்சேரியை பொது நிர்வாக
பார்க்கின்ற
நான் முடித்துக் கொள்கிறேன். இந்த பொதுவாக நிர்வாக விடயங்களை பார்க்கின்ற போது எங்களுடைய நிர்வாகிகள் உத்தியோகத்தர்கள் திறமையானவர். இந்த அரசியல் தலையீடு என்பது இருக்கக்கூடாது. இந்த அரசியல் தலையீடு இல்லாது எங்களுடைய அதிகாரிகளை எங்களுடைய உத்தியோகத்தர்களை அவர்கள் பாட்டிலே வேலை செய்ய விட்டால் உண்மையிலே திறமையாக வேலை செய்கின்ற ஒரு திறமைசாலிகள் எங்களுடைய அரச உத்தியோகத்தர். ஆகவே அவர்களுடைய திறமையை நாங்கள் உணர்ந்து கொள்ள வேண்டும். அந்த திறமைக்கு சந்தர்ப்பம் வழங்க வேண்டும். அந்த வகையிலேதான் அந்த செயல்பாடுகள் இருக்க வேண்டுமே ஒழிய அரசியல் தலையீட்டினூடாக அந்த திறமைசாலிகளை முழங்கடிக்கின்ற வகையிலே நாங்கள் எங்களுடைய அரசியல் தலையினூடாக அவர்களுடைய திறமையை வழங்கெடுக்க கூடாது என்பது என்னுடைய கோரிக்கை. ஒரு விடயத்தை சொல்லி முடிக்கின்றேன். பிரதமர் அவர்களிடம் ஒரு கோரிக்கை முன்வைக்கின்றேன். இந்த நிர்வாக
உத்தியோகத்தர்கள்
10-15 வருடங்கள் ஒரு இடத்திலே இருப்பவர்களை மாற்ற வேண்டும். ஒரே இடத்திலே இருந்து 15 வருடங்கள் 10 வருடங்கள் இருக்கின்ற உத்தியோகத்தர்களை, அது பெரியாளாக இருக்கலாம் யாராக இருக்கலாம், மாற்றி இளைய இளைஞர்களுடைய அந்த திறமையை கொண்டு வருவதற்கான வாய்ப்பை கொடுக்க வேண்டும் என்று சொல்லி முடித்துக் கொள்கிறேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ.